ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන්
SBS ගුවන්විදිලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබගේම භාෂාවෙන් ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලිය සමග sbs.com.au/sinhalese.
ශ්‍රී ලංකාවේ එළඹෙන ජනාධිපතිවරණයට තවත් දින 11ක වගේ කාලයක් තියෙන්නේ. නොවැම්බර් මාසයේ 16 වෙනිදා ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකාවේ 7 වෙනි විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීමේ මේ ජනාධිපතිවරණ උණුසුම එන්නේම උණුසුම් වෙන තත්වයක් යටතේ මේ ගෙවිල ගිය සතියේ ජනාධිපතිවරණය හා සම්බන්ධවත් ඒ වගේම අනිකුත් ප්‍රමුඛ පෙළේ දේශපාලනික කාරණාත් සමාලෝචනය කරන්නට අදත් අපි සූදානම්. සුපුරුදු ලෙසින්ම ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ වෙලා සිටිනවා මාධ්‍යවේදී මනෝජ් උඩුතියාවල. ආයුබෝවන් සුබෝදෑසනක් මනෝජ්.
සුබෝදෑසනක් ආයුබෝවන් දිලෘක්ෂි.
අපි මේ ඊයේ අපිට ප්‍රමුඛයෙන්ම හෙන කාරණාවෙන් පටන් ගනිමු. ඊයේ දවසේදී අපිට ආරංචි වුණා TNA එක දෙමළ ජාතික සන්ධානය ඉදිරි ජනාධිපතිවරණයේදී කාටද සහයෝගය ලබා දෙන්නේ යන කාරණාව සම්බන්ධයෙන් වන විශේෂිත ආරංචියක්. TNA එක කියලා කියන්නේ දෙමළ ජාතික සන්ධානය කියලා කියන්නේ පක්ෂ කීපයකින් සෑදුණු සන්ධානයක්. එහි ප්‍රධානතම පක්ෂය වන ඉලංකේ තමිල් අරසු කච්චි එසේත් නොමෙතරම් ඉලංකේ තමිල් අරසු පක්ෂය විසින් යම් කිසි වූ තීරණයකට එළඹිලා තියෙනවා කාටද සහයෝගය ලබා දෙන්නේ කියලා. මේක තමයි ඊයේ දවස වෙනකොට අපිට හැන ප්‍රමුඛතම දේශපාලනික කාරණාව. මොකද දෙමළ ජනයාගේ ඡන්දය කාටද හිමි වෙන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුගේ අවධානය පසුගිය කාලයේ වකවානුවේදී යොමු වෙලා තිබුණ නිසා. මේ සම්බන්ධව ගොරනැගුරු වටපිටාවත් උන්ගේ තීන්දුව තීරණ හරහා මේ වෙනකොට දේශපාලනික ක්ෂේත්‍රයේ තියෙන කතාබහත් ඔබෙන් මුලින්ම දැනගන්න කැමතියි මනෝජ්.
ඔව් දැන් අපි මීට පෙර දුටුවා දෙමළ ජාතික සන්ධානයේ නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ පොදු ස්ථාවරයකට පැමිණීමේ උවමනාවක සිටියා කාටද මෙවර ජනාධිපතිවරණයේදී සහය දක්වන්නේ කියන කාරණය සම්බන්ධයෙන්. ඒ අනුව ඔවුන් සියලු දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කරනවා කියලත් කිව්වා. කොහොමනත් ඊයේ දිනේදී වවුනියාවේ පැවැත්වුණු සාකච්ඡාවකින් පසුව අර ඔබත් වගේ දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන ඉලංකේ තමිල් අරුසු පක්ෂය මාවේ සේනා අධිරාජ්‍ය මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් යුත් ඉලංකේ තමිල් අරුසු පක්ෂය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය දෙන්න තීරණය කරලා තිබෙනවා. සෙසු දේශපාලන පක්ෂ සහ කණ්ඩායමුත් තීරණය කරයින් පසුව ඔවුන්ගේ තීරණය ප්‍රකාශයට පත් කරන්න නියමිතයි. කොමුණක් මේ කණ්ඩායම් සියල්ලම එක කණ්ඩායමක් ලෙස තීරණය ගැනීමේ උවමනාවක සිටියේ. එතනින් වැඩිම බලයක් සහිත කොටස සුමන්තිරණ මැතිතුමා, එතකොට මාවේ සේනාධිරාජා මන්ත්‍රීවරයා, එතකොට ආර සම්පන්තන් මන්ත්‍රීවරයා මේ කණ්ඩායම නියෝජනය කරන ඉලංකේ තමිල් අරුසු පක්ෂය දැන් ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කරලා තිබෙන ඔවුන්ගේ තීරණය ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ඔවුන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහත්මයාට ඔවුන්ගේ සහය ලබා දෙන්න සූදානම් කියලා නිල වශයෙන් දැන් ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ.
ඊළඟයි තමල රසු කච්චි මධ්‍ය කාරක සභාව උදේ ඉඳලා රැස් වෙලා ඒකම අධිකව අපි තීරණයක් අරගෙන තියෙනවා. ගරු සරජිත් ප්‍රේමදාසට සහය දෙනවා කියලා එනම් මැතිවරණයේදී. ඒක තමල රසු කච්චිගේ තීරණය. අපි සන්ධානයක් තව පක්ෂ දෙකක් ඉන්නවා අපේ සන්ධානයේ. ඒ නිසා අපේ නායකතුමා ගරු සම්බන්ධන් මහතාට අපි බාර දීලා තියෙනවා අනිත් පක්ෂ දෙක එක සාකච්ඡා කරලා මේ තීරණය ප්‍රකාශනයට පත් කරන්නත් ඒ හේතු එළිදරව් කරන්නටත් එයා කටයුතු කරයි.
දැන් ඔය එම්.ඒ. සුමන්ත්‍රිණ මන්ත්‍රීවරයා ඔය ආකාරයෙන් අදහස් ප්‍රකාශ කළාට පස්සේ එතන හිටිය මාධ්‍යවේදීන් ප්‍රශ්නයක් නැගුවා. දැන් අර දෙමළ ජාතික සන්ධානයෙන් කොන්දේසි 13ක් ඉදිරිපත් කළානේ ජනාධිපතිවරණ අපේක්ෂකවරුන්ට උතුරේ ඉඩම් හමුදා විසින් අත්පත් කරගෙන තියෙන ඉඩම් හමුදා කඳුරු පවත්වාගෙන යන ඉඩම් ජනතාවට නැවත ලබා දෙනවා. ඒකී රාජ්‍ය සංකල්පයෙන් මිදෙනවා. එතකොට මහමැලි ඉඩම් හා සම්බන්ධව සිංහල ජනපදකරණයෙන් ඒක නවත්වන්නට ඕනේ. මේ වගේ කොන්දේසි ගණනාවක් 13ක් තිබුණා. මේ 13ට එකඟ වෙන අපේක්ෂකයා කවුද? අපි ඔවුන්ට සහයෝගය පළ කරනවා කියලා තමයි TNA එක කිව්වේ. දැන් නෝන් කියනවා සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය පළ කරන්න තීරණය කළා කියලා. එතකොට ඇත්තටම එහෙනම් මේ කොන්දේසි 13ට සජිත් ප්‍රේමදාස මහතා එකඟ වෙලා තියෙනවද? මේකත් ප්‍රශ්නයක්. ඒකට උත්තරයක් ලබා දුන එම්.ඒ. සුමන්ත්‍රිණ මහතා.
ඒ 13 ඉල්ලීම් ගැන අපි මොනවත් කරේ නැහැ. ඒක වෙන කටයුත්තක්. ඒක අපි කාටත් ඉදිරිපත් කරලා නැහැ. ඒ වගේ එකක් කියනවා කියලා ප්‍රවෘත්තියේ කියපු හැටියම හැම එකනම කිව්වා අපි ඒක බලන්නවත් නැහැ කියලා. ඒ නිසා ඒක ගැන අපි මොනවත් පියවර ගත්තේ නැහැ.
දැන් එතනදි තවත් ප්‍රශ්නයක් ආවා. මේ දැන් ඊට කලින් දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් හිටපු ටෙලෝ පක්ෂයේ මන්ත්‍රීවරයා ශිවාජිලිංගම් මන්ත්‍රීවරයා දැන් මේ වෙනකොට ඉදිරිපත් වෙලා සිටිනවා ස්වාධීන ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් විදිහට. ඔහු මේ TNA-කට අයත් පක්ෂයක් වන ටෙලෝ පක්ෂය නියෝජනය කරමින් මුලින් ඉදිරිපත් වුණාට ඔහුට යම්කිසි බලපෑමක් ආවා පක්ෂය තුළින්ම මේ පක්ෂ සමාජිකත්වයෙන් ඉවත් වෙන්නට කියලා. දැන් ශිවාජිලිංගම් මන්ත්‍රීවරයා ඒ පිළිබඳවත් අදහසක් දැක්වුවා පහුගිය සතියේදී. ඔහු ඇයි ඉවත් වුණේ සහ ඔහුට මේ කවුද මේ ස්වාධීන අපේක්ෂකයෙක් විදිහට ඉදිරිපත් වෙන්න සහයෝගය ලබා දෙන්නේ? ඔහු ඒ සම්බන්ධවත් ඉඟියක් පළ කළ හිටියා මේ ආකාරයෙන්.
විදේශීය ඩයස්පොරා සංවිධානය ගොඩක් මට සහාය දැක්වෙන්න අවස්ථාව තියෙනවා. තමිල්නාඩු ප්‍රාන්තයේ ඉඳලා දේශපාලන නායකවල සිවිල් සංවිධානයේ මට සහාය දැක්වෙන්න සූදානම් කරන වෙලාව අපේ උතුරු නැගෙනහිර පළාතේ අපේ මේ ලංකාවේ ඇතුලේ ගොඩක් සංවිධාන මට සහාය දැක්වෙන්න කල්පනා කරන වෙලාව මම පොදු අපේක්ෂා විදිහට දෙමළ පොදු අපේක්ෂා විදිහට මම තරඟ කරනවා කියලා කරන්න පෙන්වන්න මම අද කළෝ පක්ෂයේ ඉඳලා සමාජීය දූරේ ඉඳලා ඇඟවෙනවා.
ඉදිරි ජනාධිපතිවරණයටත් බලපාන්නට පුළුවන් වන ආකාරයේ යම් කිසි වූ විශේෂිත සිදුවීමක් සිදු වුණා පසුගිය සතියේ ශ්‍රී ලංකාවේ. ඔබට මතකද දැන් පහුගිය කාලවක වනුයේදී මේ ඇමරිකන් බලපෑම ශ්‍රී ලංකාවට එල්ලවීම සම්බන්ධව විශේෂිත කතාබහ තිබුණා ශ්‍රී ලංකාවේ. ඒ අතරිනුත් ගිවිසුම් ගතවීමට නියමිතයි ඒ කාලේ කතාබහ වෙමින් තිබුණු මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුමේ කාරණා සම්බන්ධයෙන් මොකක්ද මේ ගිවිසුම යටතේ ඇමරිකානුකරණයට ශ්‍රී ලංකාව නතු වෙනවද? එතකොට ත්‍රිකුණාමලයත් කොළඹත් අතර මේ විශේෂිත කලාපයක් ඇමරිකානු පාලනයට යට වෙනවද? මේ වගේ නොයෙකුත් කතා බහ තිබුණා. දැන් මේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කරන්නට ආණ්ඩුව යම් කිසි වූ සූදානමක් තිබුණා කියලා තමයි පසුගිය සතියේදී අපිට ආරංචි වුණේ. ඊට පස්සේ අපිට වාර්තා වුණා මනෝජ් මේක කැබිනට් එකේදී සාකච්ඡාවට ලක් වුණා. ජනාධිපතිවරයාගේ යම් විශේෂිත ඉල්ලීම් තිබුණා. ඒ අනුව මේක අත්සන් කිරීම මදක් කල් ගියා. මේ වගේ නොයෙකුත් තොරතුරු ඇහුණා. මම මේක මේ සමස්තයක් විදිහට මේ ඇතුළාන්ත සිදුවීම සම්බන්ධව ඔබෙන් මීළඟට කරුණු විමසන්නට කැමැති. මේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම ඇයි මේ ආකාරයෙන් මේ වගේ ඡන්දයක් තියෙන කාලවකවානුවක් අභියසදී එකපාරට මේක අත්සන් කරන්නට වත්මන් ආණ්ඩුව උනන්දුනේ? අපි එතනින් කතාව පටන් ගනිමුද?
MCC හෙවත් මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම සම්බන්ධයෙන් කතාව ආයමත් කරලට ආවේ පසුගිය සතියේ පැවැත්වුණු මාධ්‍ය හමුවකදී. මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කරනවා MCC ගිවිසුම අත්සන් කරනවාද කියන ප්‍රශ්නේ. එහිදී අග්‍රාමාත්‍යවරයා බොහොම සැහැල්ලුව ඍජු උත්තරයක් දෙනවා. ඇමරිකන් ඩොලර් මිලියන 480ක් අපිට හම්බ වෙනවා නම් මෙච්චර ලොකු මුදල් ආධාරයක් අපිට ලැබෙනවා නම් ඇයි මේක අත්සන් නොකර ඉන්නේ කියන සැහැල්ලු පිළිතුරක් අග්‍රාමාත්‍යවරයා දෙනවා. එතනින් පස්සේ තමයි මේක ටිකක් ඇවිල්ලා යන්න පටන් ගන්නේ. ඒකට හේතුව තමයි ඊට කලින් පැවැත්විච්ච කැබිනට් රැස්වීමේදී මේ පිළිබඳව සාකච්ඡා වෙලා තියෙනවා. ඒ හෝඩුවාවත් එක තමයි මාධ්‍යවේදීන් ප්‍රශ්න කරන්නේ. මෙවර අවසාන කැබිනට් මණ්ඩලයට මේක ඉදිරිපත් කරන්න කලින් මීට මාස කිහිපයකට පෙරත් MCC ගිවිසුම මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කළ යුතුයි කියන යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වෙලා තිබෙනවා. ජනාධිපතිතුමා තරයේකට විරුද්ධ වෙලා ඒක ඒ කැබිනට් පත්‍රිකාව පසෙකට කරා මිසක් ඊට ජනාධිපතිවරයාගේ අනුමැතිය හම්බුනේ නැහැ. නමුත් මෙවරත් කැබිනට් මණ්ඩලයට මේ ඉදිරිපත් කරලා තියෙනවා. ඉදිරිපත් කරායින් පසුව විවිධ වාද විවාද ඇති වෙලා තිබෙනවා. ආණ්ඩුව පැත්තෙන් ඇත්තටම දැඩි ස්ථාවරයක ඉන්නවා මෙය එතරම් අවාසය සහගත තත්ත්වයක් නෙමෙයි කියලා ඒ මත පදනම් වෙලා ආණ්ඩුව මේට කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා. ඒ අතරෙත් යම් මත ගැටුම් වචන හුවමාරු සිද්ධ වෙලක් තිබෙනවා. ජනාධිපතිවරයා ඍජුව මේ අත්සන් නොකළ යුතුයි කියන තැන ඉඳලා තියෙනවා. නමුත් අවසාන වශයෙන් 16 වෙනකම් ජනාධිපතිවරණය පැවැත්වෙනකම් මේ අත්සන් කරන්නේ නැහැ කියන පොරොන්දුවත් ඊට ජනාධිපතිවරයා අරගෙන තියෙනවා. ඒ හේතුවෙන් තමයි ඔබ දන්නවා විමල් වීරවංශ මන්ත්‍රීවරයා, උදේගම් මන්ත්‍රීල මන්ත්‍රීවරයා, අතුරුරේ ගත්තල ස්වාමීන් වහන්සේ මේ මාධ්‍ය හමුවෙන් පස්සේ ජිල්ලා ජනාධිපතිවරයා හම්බ වෙලා මේ පිළිබඳව විමසන්නේ. ඒ තමයි ජනාධිපතිවරයා කියන්නේ මේ කැබිනට් මණ්ඩලයට ආවා 16 වෙනකම් අත්සන් කරන්නේ නැහැ කියන යෝජනාව. මම නැත්තම් ඒ පොරොන්දුව තමයි ලබා ගත්තා කියන අදහසින් මංගල සමරවීර මුදල් ඇමතිවරයාට දුරකථන ඇමතුමක් ලබා දෙනවා. කොහොමනම් පස්සේ පාට්ලි චම්පිත රණෝක ඇමතිවරයාක් මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. ඔහුත් කැබිනට් මණ්ඩලයේ හිටියා. ඔහු කියනවා මේ ගිවිසුමේ ඉඩම් පැවරීමක් සම්බන්ධයෙන් කොහේවත් කිසිම සඳහනක් සිද්ධ වෙලා නැහැ. මේකෙන් සිද්ධ කරන්නේ මහනුවර නගරයේ දැනට ක්‍රියාත්මක කරලා තියෙන සහස්ර ව්‍යාපෘති රට පුරා ව්‍යාප්ත කිරීම, ඒත් එක්කම මාර්ග සංවර්ධන අධිකාරිය හරහා රටපුරා මාර්ග පද්ධතියක් සකස් කිරීම, ඉඩම් අමාත්‍යංශයට අයිති ඉඩම් මැනලා අවසන් කරලා ඒ සඳහා සහාය දීම කියන කරුණු තමයි මෙහිදී අවධානය යොමු කරලා තියෙන්නේ. ඒ හැර ඊට එහා දෙයක් නැහැ කියලා පාර්ලිමේන්තු චම්පික ඇමතිවරයාත් සඳහන් කරලා තියෙනවා. ඔන්න අද දවසේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වන්න නියමිතයි. අපි මේ කතා කරන සම්බන්ධ දවසේ පාර්ලිමේන්තු චම්පික රණවක ඇමතිවරයාත් ඊට සහභාගී වෙනවා. මේ සම්බන්ධයෙන් ලොකු සමාජ කතිකාවක් නිර්මාණය වෙලා තියෙන නිසා අද දවසේ ඒකට ඔවුන් පිළිතුරු දෙන්නක් සූදානම් වෙමින් ඉන්නවා. ආණ්ඩුව විදිහට පාර්ලිමේන්තුමාලා දිගින් දිගටම පෙනී සිටියේ මේක අවාසිදායක තත්වයක් නෙමෙයි, මේවා ක්‍රියාත්මක කරන්න ඕන කියන අදහස. දැන් මේ සංවාදය යන අතරේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් නීතිඥ දර්ශන වේරදුවගේ කියන නීතිඥවරයා අධිකරණයට ඉදිරිපත් කරනවා. මේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් වැඩපිළිවෙලෙන් ගිවිසුම් එකක් හරියට වැඩි සංඛ්‍යාවක් හරි අත්සන් කිරීම වළක්වන්න කියලා ඔහු ශ්‍රේෂ්ඨ අධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරනවා. මෙහිදී වග උත්තර කරුවෝ විදියට නීතිපතිවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා, අග්‍රාමාත්‍රාය වික්‍රමසිංහ මහත්මයා, විදේශ කටයුතු ඇමති තිලක් මාරපන, මුදල් ඇමති මංගල සමරවීර මේ අය නම් කරලා තියෙනවා. පෙත්සම් කරු කියන්නේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් වැඩපිළිවෙල යටතේ ශ්‍රී ලංකා රජය ඇමරිකානු රජයත් එක්ක හමුදාවන් ස්ථානගත කිරීමේ ගිවිසුමක්, එහෙම නැත්නම් අත්පත් කර ගැනීම සහ අන්තර් සේවා සැපීමේ ගිවිසුමක්, සහස්ත්‍ර අභියෝග සංස්ථා සංයුක්ත ගිවිසුමක්, මේ කියන ගිවිසුම් කීපයකට එළඹෙන්න අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හම්බ වෙලා තියෙනවා. ඒ හින්දා මූලික අයිතිවාසිකම් පෙත්සමක් මේ නීතිඥවරයා ගොනු කරනවා. මේක අත්සන් කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්න කියලා ඉල්ලලා එවැනි තත්වයක් තමයි දැනට සාකච්ඡා වෙන්නේ. ඒ හරහා එතනට මම එකතු කරන්නම්, මේ ඇමරිකානු තානාපති කාර්යාලයේ මේ සම්බන්ධයෙන් නිවේදනයකුත් නිකුත් කරලා තියෙනවා. ඔවුන් කියන්නේ මේ ගිවිසුම අත්සන් කරාට පස්සේ මේක සමාලෝචනය කරන්න පාර්ලිමේන්තුවේ ප්‍රමාණවත් අවස්ථාවක් ලැබෙනවා කියන අදහසින් තමයි මේ නිවේදනය ඔවුන් නිකුත් කරන්නේ. ඔවුන් කියන්නේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් අනෙක් රටවල්, අනිත් හවුල්කාර රටවල් ක්‍රියාත්මක කරපු ප්‍රතිපත්තියට අනුකූලවම මේ ප්‍රධාන ආධාර ගිවිසුම අත්සන් කරයින් පස්සේ ශ්‍රී ලංකා රජය ඒක අනුමත කරන්න පාර්ලිමේන්තුවට මේක ඉදිරිපත් කරනවා. මේ සමාලෝචන කාලය ඇතුළේ ගිවිසුම ක්‍රියාත්මක කරන්න, ප්‍රවාහන හා ඉඩම් පරිපාලනය වැඩි දියුණු කරන්න, සැලසුම් සකස් කරන්න ශ්‍රී ලංකා රජය ඒ කාලය ඇතුළේ කටයුතු කරනවා. එහෙනම් මේක පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඒ සඳහා සමාලෝචනයට අවස්ථාවක් හම්බ වෙයි කියන අදහස ඔවුන් මේ ගිවිසුම ක්‍රියාත්මක කරපු අනෙක් රටවලත් උදාහරණයට අරගෙන සඳහන් කරලා තියෙනවා. ඔවුන් කියනවා මේ ප්‍රධාන ගිවිසුමෙන් ලංකාවට මිලියන 11කට වැඩි ඍජු ප්‍රතිලාභ ලැබෙනවා, ආර්ථික වර්ධනය ටිකක් අර්ථවත් විදිහට උත්තේජනය කරනවා මේ ක්‍රියාවලිය හරහා. ඒ හින්දා මේ ප්‍රධාන ආධාර ගිවිසුමට ජනතාවගේ සහයෝගය සහතික කරගන්න මේක පාර්ලිමේන්තුවටත් කොමත් ඉදිරිපත් කරන්න අවශ්‍යයි කියන දේ ලංකා සමාජය ඇතුලේ උණුසුම් තත්ත්වයක් මතුවෙද්දී ඇමරිකානු තානාපති කාර්යාලයක් නිකුත් කරලා තියෙනවා. ඉතින් මේක තමයි තත්ත්වය නේදන් දේශපාලන වේදිකාවේ ප්‍රධාන මාතෘකාවක් බවට පත් වෙලා තියෙනවා. මහින්ද රාජපක්ෂ මහත්මයා මේකට නිවේදනයක් නිකුත් කරලා තිබුණා, විමල් විජයවංශ මහත්මයා නිවේදනයක් නිකුත් කරලා තිබුණා. මෙහි අකට් ඒ කියන්නේ මේක සුදුසු තත්ත්වයක් නෙමෙයි කියලා ආණ්ඩුව දිගින් දිගටම කියමින් යනවා. මේ මොහොතේ අත්සන් කරලා මේ වාසිය රටට ලබා ගත යුතුයි කියලා ඒ සම්බන්ධයෙන් කතා කරන්න තමයි මම කිව්වාගේ අද දවසේ ආණ්ඩුව මාධ්‍ය හමුවක් ඇඳවලා තියෙන්නේ.
දැන් එතකොට අපි බලමු මේ යම් යම් පුද්ගලයන් මේ සම්බන්ධයෙන් සිදු කරපු ප්‍රකාශ. විශාල පාර්ශව විසින් මේ සම්බන්ධව අදහස් ප්‍රකාශ කරනවා අපි දැක්ක කාල වේලාවත් එක්ක. හරි අමාරුයි හැම එකක්ම ගොනු කරගන්න. අපි ආරාධනා කරනවා ඔබට SBS සිංහලීස් Facebook පිටුවට යන්න. අපි මේ වෙනකොට වීඩියෝ අදහස් දැක්වීම කිහිපයක් ඉදිරිපත් කළ තියෙනවා මේ සම්බන්ධයෙන්. විශේෂයෙන්ම මහා සංඝරත්නය මේ වෙනකොට හමු වෙලා තියෙනවා අපේ මහනුවරට ගිහිල් මල්වතු අශ්ගිරි පාර්ශව වල ඒ නායක කාරකාදීන් නායක ස්වාමින් වහන්සේලා හමු වෙලා ඒ සම්බන්ධව අදහස් දැක්වීම සිදු කරනු ලැබ තිබෙනවා. ඒ වගේම විවිධ සමාජ සංවිධාන මේ සම්බන්ධයෙන් අදහස් දක්වලා තියෙනවා. තියෙන ඔවුන්ගේ අදහස මොකක්ද කියන කාරණාව සම්බන්ධයෙන් අපි වීඩියෝ දර්ශන වලින් ඒ අදහස් ඉදිරිපත් කරලා තියෙනවා මේ වෙනකොට. විශේෂයෙන්ම ජාතික සංවිධාන එකමුතුව මේ අපේ ස්වාමින් වහන්සේලාව හමු වුණා, මල්වතු අස්කිරි පාර්ශවයේ ස්වාමින් වහන්සේලාව හමු වුණා. එහිදී ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පැවසූ අදහස් සහ ඒ ජාතික සංවිධාන එකමුතුවේ අදහසුත් ඔබට දැන ගැනීම වඩාත් වැදගත් වේවි කියලා අපි විශ්වාස කරනවා. ඊට අමතරව අගරදුගුරු මැල්කම් රංජිත් හිමිපාණන් විසින් අදහස් විමසීමක් සිදු කරලා තිබෙන මොකක්ද මේ ත්‍රිකුණාමලය සහ කොළඹ අතර ඇතිවෙන්නට යන මේ කලාපය, ඇමරිකන් පාලනාධිකාරියට යටවෙන කලාපය ඔය කියන විදිහට කියලා. ඒකට ටිකක් තදට උත්තර ලබා දීලා තිබුණා අමාත්‍ය පාටලී චම්පක රණවික මහතා මේ ආකාරයෙන්.
මෙරටේ කාඩිනල් තුමත් ඇහුවා මොකක්ද මේ කොරිඩෝව දෙන්න යන්නේ ඇමරිකාවට කියලා. මේකට ඇමරිකා එක්සත් ජනපදයේ මුකුත් සම්බන්ධයක් නැහැ. අපි ආර්ථික කොරිඩෝර් හතරක් අඳුරගෙන තියෙනවා. ආගමික නායකයෝ තමන් දන්න දේවල් කතා කරන්න ඕන, නොදන්න දේවල් කතා කරන්න නැතුව. විශේෂයෙන්ම මේ රටේ සියලුම ආගමික නායකයන් අපි ජාතික භෞතික සැලැස්ම පිළිබඳ දැනුවත් කරලා තියෙනවා. කාඩිනල් වහන්සේට මේක පිටපතක් ලබා දීලා තියෙනවා. පැහැදිලි කිරීමක් කළා තියෙනවා. අපේ මේකේ ප්‍රධානියා වෙච්ච ජගත් මුනිසිංහ මහත්තයයි අපි බිෂොප් හවුස් එකට ගිහලා ඉන්සා මේ වෙනත් කාරණා ගැන කොහොම වෙතත් මේ කාරණේ ගැන නම් විවිධ අදහස් පළ කරන්න මං හිතන්නේ අයිතියක් තියෙනවා කියලා.
දැන් ඒ සම්බන්ධයෙන් එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ කියලා තමයි ඒ පැත්තෙන් නැහැනේ. දැන් ඒකට තවත් රුකුලක් වුණා කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා මේ ගිය සතියේදී පළ කරලා තියෙන අදහස්, මේ සතියන්තයේදී පළ කරපු අදහස්. ඒ මහතාත් කියනවා මේක මේ පචයක් කියලා. මේකට මේ රාජ්‍ය මාධ්‍ය ආයතන හරියට පිළිතුරු ලබා නොදීමත් එක්තරා හේතුවක් වගට ඔහු කරුණු හෙළිදරව් කරනවා.
අපේ මිත්‍ර රාජ්‍යයකින් මේ රටේ සංවර්ධන කටයුතු සඳහා ආධාර ලබා දීම වලට ගිවිසුම් අත්සන් කිරීම අලුත් දෙයක් නෙමෙයි. ඒ ආධාර ලබා ගැනීම සඳහා වන ගිවිසුමේ රටට අහිතකර මොනෑම්මරේ වගන්තියක් තියෙනවා නම් ඒ වගන්තියේ අංකය සහ අන්තර්ගත කරුණු පෙන්වා දෙන්න කියලා අපි අභියෝග කරනවා. රජයේ මාධ්‍ය ආයතන ඉතාම දුර්වලව මේවට ප්‍රතිචාර දක්වන නිසා මේ පච පතුරෝන පචරාලලට කිසිම පදරමක් නැතුව ප්‍රවෘත්ති නිර්මාණය කරන්න පුළුවන්කම ලැබෙලා තියෙනවා.
දැන් බලන්නකෝ මේ තවත් විශේෂිත අදහසක්. මේක මේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, තාමත් ඔහු එක්සත් ජාතික පාක්ෂිකයෙක්. නමුත් මේ වෙනකොට ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය පළ කිරීම වෙනුවෙන් ඔහුගේ මැතිවරණ වේදිකාවට නැගලා සිටින ඒ තමයි විජේදාස රාජපක්ෂ මහතා. ඔහු කියනවා දැන් මේ ජනාධිපතිවරණ මේ මැතිවරණයේ අභියස ඉඳගෙන රනිල් වික්‍රමසිංහ මොකද මේ කරන්නේ? ඇයි මේ වගේ මේ ජනතාව කුලප්පු වෙන ආකාරයේ ගිවිසුමකට අත්සන් කරන්න පෙළඹෙන්නේ? මේක යටි අර්ථයක් තියෙනවා. මේක රනිල් වික්‍රමසිංහගේ ගැටයක් කියලා තමයි විජේදාස රාජපක්ෂ මහතා එහිදී කිව්වේ. මෙන්න බලන්න ඔහුගේ අදහස.
මේ දේශප්‍රේමී සජිත් ප්‍රේමදාස මහත්මයා ගිය අඟහරු අද කැබිනට් එකේ ඉඳලා තියෙනවා. කැබිනට් එකට ගේනවා යෝජනාවක්, මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම. මේක කැබිනට් එකේ අනුමත කරනවා. සජිත් ප්‍රේමදාස මහත්මයා කටහැරියද? එක වචනයක් මේට විරුද්ධව කතා කරාද? දැන් ඊයේ රනිල් වික්‍රමසිංහ මහත්මයා උත්සාහ දරුවා මිලේනියම් කෝපරේෂන් ගිවිසුම අත්සන් කරන්න. ඇයි මේ කඩිමුඩිය මේක අත්සන් කරන්න උත්සාහ කරන්නේ? මේක දාපු ගමන් තව ලක්ෂ 10ක් 15ක් එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද පදනමෙන් කැඩිලා ගිහිල්ලා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට එකතු වෙනවයි කියන එක රනිල් වික්‍රමසිංහ දන්නවා. සජිත් ප්‍රේමදාස මහත්මයා පරාද කිරීමේ දැවැන්තම වුමනාව තියෙන්නේ තමුන්නාසලට අපිට වැඩිය රනිල් වික්‍රමසිංහ මහත්තයට කියන එක අමතක කරන්න එපා මිත්‍රවරුනි.
දැන් මේ අතරතුරේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් මීළඟ ණයවාරිකයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් නිදහස් කරලා තියෙනවා කියලත් අපිට තොරතුරු වාර්තා වෙනවා. දැන් මොකක්ද එහි තියෙන පසුබිම?
ඔව්, මේ ඔවුන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිද්ධ කරපු 6 වෙනි ඇගවීමෙන් පස්සේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇමරිකන් ඩොලර් මිලියන 164ක තවත් ණයවාරිකයක් ශ්‍රී ලංකාවට මුදා හරින්න තීරණය කරලා තිනෝ. මේ වැඩසටහන යටතේ ලංකාවට ලබා දෙන නියමිත මුළු මුදර වෙච්චි ඇමරිකන් ඩොලර් බිලියන 1.31ක් මේ හරහා දැන් ලබා දීලා තිනෝ. ඉතින් ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත මත පදනම් වෙච්චි මූල්‍ය ප්‍රතිපත්තියක් පවත්වාගෙන යා යුතුයි කියන සමාලෝචනයේදී ජාත්‍යන්තර අරමුදලේ කාරණේ පෙන්වා දීලා තියෙනවා. සියල්ල මත මෙච්චර කාලයක් නවත්වගෙන හිටපු වාරිකය තමයි, ණය වාරිකය තමයි මේ ඇමරිකන් ඩොලර් මිලියන 164. ඒක මුදා හරින්න මේ අතරතුර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තීරණය කරලා තියෙනවා.
අපි පසුගිය සතියේදී මේ සාකච්ඡාවාරයේ හරහා ඔබට තොරතුරු ගෙනාවා. ඔබට මතක ඇති පසුගිය සතියන්තයේ වෙද්දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දසවැදෑරුම් ප්‍රතිපත්තිය නමින් නිලදැක්වුණු ගෝඨා ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳවත්, ඒ වගේම ජාතික ජනබලවේග යටතේ ජනාධිපති තනතුරට තරඟ කරන අනුර කුමාර දිසානායක මහතාගේ අනුර සමග රට හදන හැටි නමින් ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව අපි සවිස්තරාත්මකව කරුණු ගෙනාවා. ඉතින් අපි ඔබට කිව්වා මේ තැපැල් ඡන්දයට පස්සේ සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය නිල වශයෙන් එළි දක්වන්නට නියමිතයි. ඊට කලින් දල සැකැස්මක් ඒ සම්බන්ධව තොරතුරු ඇතුළත් දල සැකැස්මක් ජනතාවට ඉදිරිපත් කරාවි කියන අනාවැකිත් අපි ඔබට ගෙනාවා. මේ සතිය වෙනකොට අපිට අවකාශ ලැබෙනවා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යටතේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා සිටින සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය, සජිත් සමාජ විප්ලවය සම්බන්ධව කරුණු ඔබට ගෙනහැර පානට. සවිස්තර කරුණු මේ සම්බන්ධයෙන් දැනගන්නට කැමති මනෝජ් මීළඟට ඔබෙන්.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පසුගිය 31 වෙනිදා මහනුවරදී මහනුවර ක්වීන්ස් හෝටලේදී එළි දැක්කා. ඒක නම් කරලා තිබුණේ ඔබ කිව්වාගේ සජිත් සමාජ විප්ලවය කියලා. මේ ප්‍රතිපත්ති ප්‍රකාශ එළි දැක්වීමේ උත්සවය ආරම්භ කරන්න කලින් සයිත් ප්‍රේමදාස මහත්මයා මේ ප්‍රතිපත්ති ප්‍රකාශය මල්වතු වස්කිරි මහනාහිමිවරුන්ටත් පිළිගැන්වුවා. ඉන් පස්සේ බොහෝ දෙනෙකුගේ අවධානය යොමු කරමින් මොනවද සජිත් ප්‍රේමදාස මහත්මයා දේශපාලන වේදිකාවේ දෙන පොරොන්දුත් ඇතුළත්ව ප්‍රතිපත්ති ප්‍රකාශයක් විදිහට කොමක්ද මේ ඔහුගේ ප්‍රතිපත්ති කොයාකරණ ඉදිරිපත් කරන්නේ කියන කාරණය කියුණා. දැන් අර අපි කලින් කතා කරා වගේ තැපැල් ඡන්දයට කලින් සංක්ෂිප්තව යම් වැඩපිළිවෙලක් ප්‍රසිද්ධ කරලා තිබුණා මාධ්‍ය ඔස්සේ. ඒ තැපැල් ඡන්දයට ඡන්දය භාවිතා කරන අයට දැන ගැනීම සඳහා ඉන් අනතුරුව තැපැල් ඡන්දය පැවැත්විච්ච පළමු දිනේ තමයි සවිස්තරාත්මකව මේ සජිත් සමාජ විප්ලවය වැඩපිළිවෙල ඉදිරිපත් කළේ. ඒ අනුව ඔවුන් කාරණා කිහිපයක් කෙරෙහි අවධානය යොමු කරලා තිබුණා. ඒ අතර දරා ගන්න පුළුවන් මිල ගණන් සහ ඉහළ ගුණාත්මක ජීවිතයක් ගොඩනගන්න, නිවාස අධ්‍යාපන සෞඛ්‍ය ආරක්ෂාව ප්‍රවාහනය විදුලි සංදේශ මෙන්න මෙවැනි කාරණා පිළිබඳව හිදී අවධානය යොමු කරලා තිබුණා. සැමට සෙවන ව්‍යාපෘතියේ 2025 වන විට හැමෝටම නිවාස හිමිකම ලබා දෙන්න, ඉඩම් බලපත්‍ර ලාභීන්ට ඉඩම් හිමිකම ලබා දෙන්න සාකච්ඡා කරලා තිබුණා. සැමට විශ්වීය පෙර පාසල් අධ්‍යාපනයක් කියලා නිදහස් අධ්‍යාපනයේ පෙර පාසල දක්වා පුළුල් කරන්න, එතකොට පෙර පාසල් අධ්‍යාපනයන් නිදහස් අධ්‍යාපනයට ලබා දෙන්න තීරණය කරලා තියෙනවා. සංක්‍රමණික ශ්‍රමිකයන් අගයන්න, ව්‍යවසාය කර්තේ සඳහා නවෝත්පාදන දිරිගන්වන්න, මේ සඳහා රුපියල් බිලියන 10ක ජාතික අවදානම් ව්‍යවසාය ප්‍රාග්ධන අරමුදලක් පිටවන්නත් තීරණය කරලා තියෙනවා. රුපියල් බිලියන 10ක ජාතික නවෝත්පාදන අරමුදලක් පිටවන්න තීරණය කරලා තිබෙනවා. ආගමික අන්තවාදයේ සත්‍යසන්දත්වයේ නොයවසන ප්‍රතිපත්තියක් කියන අදහසෙන් නිවසේදීත් ආගමික ස්ථානයේදීත් සැමට බියෙන් තොර ජීවිතයක් ගොඩනගන්න වටපිටාව සකස් කරනවා කියලා කියනවා. විශ්වීය සෞඛ්‍ය ආරක්ෂාවක්, වෙළඳපොළට සූදානම් තරුණ ජනගහනයක්, රටේ ආරක්ෂක අංශ වලට ගරුත්වය ලබා දීම, වග කියන නායකත්වයක්, දූෂණයෙන් හා බැඳියා පිළිබඳ ගැටුම් නැති ඇමති මණ්ඩලයක් පත් කරනවා කියලා යටතේ ප්‍රතිඥා ලබා දෙනවා. ඒත් එක්කම ජනතාවගේ රජයක්, ලේඛන අවසරපත්‍ර හා බලපත්‍ර අන්තර්ජාලයෙන් ලබා ගන්න පුළුවන් කියන තේමාව යටතේ තමයි ජනතාවගේ රජයක් කියන සංකල්පය ඉදිරිපත් කරලා තියෙන්නේ. මූල්‍ය වෙළඳපොළ පිළිබඳ ඔහුගේ අදහස, කාන්තාවන් දිරිගැන්වීම, කුඩා ව්‍යවසාය බලසතු කිරීම, ගොවීන් බලසතු කිරීම, මද්‍රව්‍ය සාදූෂණය නොවිසන ප්‍රතිපත්තියක් කියලා ඉක්මනින් නීතිමය ක්‍රියාමාර්ග, දඬුවමට ලක් කරන මන්ත්‍රාලය ජාවාරම්කරුවන්ට සමාව හෝ දඬුවම් දීම අඩු කිරීමක් නොකර කටයුතු කරන්න යටතේ සාකච්ඡා කරලා තියෙනවා. පරිසරය සහ බලශක්තිය පිළිබඳව, විශ්වීය විශ්වවිද්‍යාල අධ්‍යාපනය පිළිබඳව, පොදු ප්‍රවාහනය ගැන, ශක්තිමත් සහ සුහුරු ජාතික ආරක්ෂක මූලෝපායක් කියන තේමාව යටතේ ජාතික ආරක්ෂක වැඩපිළිවෙල පිළිබඳව මෙවැනි ක්ෂේත්‍රයන් කීපයක් පිළිබඳව ඔහුගේ අවධානය යොමු කරලා මැතිවරණ වේදිකාවේ මෙච්චර කල් ලබා දුන්නු පොරොන්දුත් එක්ක අසු කරලා මේ සජිත් සමාජ විප්ලවය වැඩපිළිවෙල ඉදිරිපත් කරලා තියෙනවා.
ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධව තවත් විශේෂිත දෙයක් සිදු වුණා පසුගිය සතියේදී. ඔක්තෝබර් මාසයේ 31 වෙනිදා සහ නොවැම්බර් මාසයේ 1 වෙනිදා කියන දින දෙක තුළ තැපැල් ඡන්ද විමසීම පැවැත්වුණා. එහා සම්බන්ධව තිබුණු වටපිටාවට අදාළ කරුණුත් ඔබෙන් මීළඟට දැනගන්නට කැමතියි මනෝජ්.
මෙවර ජනාධිපතිවරණට අදාළව තැපැල් ඡන්ද විමසීම පසුගිය 31 වෙනිදා සහ 1 වෙනිදා පැවැත්වුණා. මේ වතාවේ තැපැල් ඡන්දය ප්‍රකාශ කරන්න ඡන්දදායකයින් 655,515 දෙනෙක් සුදුසුකම් ලබා සිටියා. ඒ අනුව ඔවුන් තමන්ගේ රාජකාරී ස්ථානයේදී තැපැල් ඡන්ද භාවිතා කළා. තැපැල් ඡන්ද පැවැත්වෙන ස්ථානවලට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරලා තිබුණා. තැපැල් ඡන්ද විමසීම නිරීක්ෂණය සඳහා දහසකට වැඩි නිරීක්ෂකයන් සංඛ්‍යාවක් පැපරළ සංවිධානය යොදවනවා කියලා ඔවුන් සඳහන් කළා. ඒ අනුව ඉතා සාමකාමීව තැපැල් ඡන්දය ප්‍රකාශයට පත් වුණා. රජයේ සේවකයන් සංස්ථා සහ දෙපාර්තමේන්තු නියෝජනය කරමින් ඒ අනුව තැපැල් ඡන්දය දැන් රාජ්‍ය සේවකයෝ දාලා ඉවරයි. එතකොට ඒ ඡන්ද ගණන් කිරීමක් මැතිවරණය පැවැත්වෙන නොවැම්බර් 16 වෙනිදා සවස් 2:00 පස්සේ ගණන් කිරීමේ කටයුතු සිද්ධ කරනවා. මෙවර විශේෂත්වය තියෙන්නේ වෙනදා 5:04 නිමාවට පත්වුණු ඡන්ද විමසීම මෙවර 5:05 දක්වා පවත්වන්න තීරණය කරලා තියෙනවා. පැයකින් දීර්ඝ කරලා තියෙනවා. ඡන්ද පත්‍රිකාව දිගු වීම හේතු කරගෙන ඡන්දය ප්‍රකාශ කිරීමට වෙනදට වඩා වැඩි කාලයක් යාවි කියන කාරණේ ගණන් බරලා පැයකින් ඡන්ද විමසීම දීර්ඝ කරලා තියෙනවා. දැන් වෙනදා නම් අපේ රටේ ඡන්දේ පැවැත්වෙන දිනට පසු දින සමස්ත ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කරනවා. බොහෝ විට මේ වන විටම මැතිවරණ කොමිසම සඳහන් කරලා තියෙනවා 16 වෙනිදා ඡන්ද තිබ්බට 17 වෙනිදා මේ සමස්ත ප්‍රතිඵලය ලබා දෙන්න පුළුවන් වෙන්නේ, බොහෝ දුරට ඒක 18 වෙනිදා බවට පත් වෙයි කියලා. එවැනි තත්ත්වයක් තමයි මැතිවරණය සම්බන්ධයෙන් අපිට මේ වනවිට වාර්තා කරන්න තියෙන්නේ. විශාලම අර්බුදය අපේක්ෂකයන් 35යි, ඡන්ද පත්‍රිකාව අඩි 2යි. මේ සඳහා ගතවන කාලය කළමනාකරණය කිරීම, ඡන්දේ ප්‍රකාශ කිරීමේදී සහ ඡන්දේ ගණන් කිරීමේදී.
මේ එළඹෙන ජනාධිපතිවරණයෙන් පස්සේ මෛත්‍රීපාල සිරිසේන කියන චරිතයට දේශපාලනය තුළ කොයි වගේ ඉඩක් සැලසේවිද කියන කාරණාවත් මේ ජනාධිපතිවරණය අස්සේම ලංකාවේ දේශපාලනික තත්ත්වීති පිළිබඳව කතාබහ කරද්දී හෙන තවත් ප්‍රමුඛ පෙළේ කාරණාවක්. මේක ප්‍රසිද්ධියේ මැතිවරණ වේදිකාවල කතාබහ නොවුනට මේකත් කතාබහ වෙන කාරණාවක්. මැතිවරණ වේදිකාවල මේ කාරණේ ඉදිරියට නොයන්නට ප්‍රමුඛතම හේතුවක් බවට පත් වෙනවා ජනාධිපතිවරයා නිර්පාක්ෂිකව සිටීමට ගත්ත තීරණය. නමුත් මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් විදිහට ඉදිරිපත් වුණෙත් නැහැ. ඔහු නිර්පාක්ෂිකව ඉන්න තීරණය කළා තියෙනවා. ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයෙන් පස්සේ ඔහුගේ භූමිකාව මොකක්ද කියන කාරණාව සම්බන්ධයෙන් උනන්දුවක් තියෙන නිසා අපිට වටින් පිටින් නැහෙන කතාවක ඇත්ත නැත්ත ඔබෙන් දැනගන්න කැමතියි ඊළඟට මනෝජ්. වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියලා තියෙනවලු යම්කිසි ඉල්ලීමක් සිදු කළා තියෙනවලු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාට තමන්ගේ මන්ත්‍රී ධුරයෙන් ඉල්ලාස් වෙන්න කියලා. මොකක්ද මෙහි පරමාර්ථය? මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අභිලාෂය මොකක්ද මේ හරහා? ඔබට වාර්තා වෙනවද මේ සම්බන්ධව?
එහෙම සාකච්ඡාවක් පිළිබඳව තොරතුරු යම් ආකාරයකින් වාර්තා වෙනවා. ජනාධිපතිවරයා දැන් ස්වාධීනව කටයුතු කරන්නේ. ඔහු පක්ෂයේ සභාපති ධුරයක් තාවකාලිකවම ආචාර්ය රෝහණ ලක්ෂ්මණ ප්‍රියදාස මහත්මයාට ලබා දීලා තියෙනවා. නමුත් ඉදිරියේදී හෝ ජනාධිපතිවරණයට කලින් යම් ආකාරයකින් ජනාධිපතිවරයා ජාති ඇමතීමක් හෝ මොනවා හරි ක්‍රියාකාරකමක් සිදු කරයිද කියලා පොඩි අවිනිශ්චිතභාවයකුත් තියෙනවා. එහෙම කතාවකුත් සමාජය තුළ සංසර්ණය වෙනවා. එක්කෝ තමන් ඉදිරිපත් වෙලා තිබෙන පක්ෂය ගත්තු අපේක්ෂකයාට සහාය පළ කිරීම හෝ ජනාධිපතිවරණ සම්බන්ධයෙන් වෙනක් මතයක් ඉදිරිපත් කිරීම එවැනි දෙයක් සිද්ධ කරයිද කියලා පොඩි එහෙම සංවාදයකුත් තියෙනවා. ඒත් එක්කම ඔබ කියපු කතාවක් සිද්ධ වෙලා තියෙනවා කියලා වාර්තා වෙනවා. දැන් ඩිලාන් පෙරේරා ඇමතිවරයා එහෙම නැත්නම් මන්ත්‍රීවරයා දැනට ශ්‍රී ලංකා පොජන පෙරමුණේ සමාජිකත්වය අරගෙන තියෙන්නේ. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක කිට්ටුවෙන් කටයුතු කරේ. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක කියන තනතුර යටතේ තමයි කටයුතු කළේ. නමුත් ඔහු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යටතේ ජනාධිපතිවරයා පත් කරපු මන්ත්‍රීවරයෙක්. එනිසා දැන් ඔබත් ඇහුවාගේ ජනාධිපතිවරයා ජනාධිපතිවරයෙන් පස්සේ මොකද කරන්නේ? ඔහු මීට කලින් සඳහන් කරන තුර තමන්ගේ දේශපාලන ගමන නිමා කරන්නේ නැහැ කියලා. ඒ අනුව පාර්ලිමේන්තුවට එවි කියලා යම් සංවාදයක් තිබුණා. ඒ මත පදනම් වෙලා තමයි ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයාගෙන් මේ ඉල්ලීම කරා කියලා කියන්නේ. පෞද්ගලිකව එතුමන්ගෙන් යම් ඉල්ලීමක් කරලා තිබෙනවා කියලා වාර්තා වෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත්වන්න, ඉවත් වුණොත් එම ඌව පළාත් ආණ්ඩුකාර ධුරයට ලබා දෙන්න සූදානම් කියලා. මීට පෙර මාෂල් පෙරේරා ඔහුගේ පියා තමයි මේ තනතුරේ කටයුතු කළේ. නමුත් ඉන්පසුව ඔහු ඒ තනතුරෙන් ඉවත් වුණා. නැවතත් මේ ආණ්ඩුකාර ධුරේ ලබා දීමේ සූදානමක් තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. යම් ආකාරයකින් මේක ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා පිළිගත්තේ නැත්නම් ඔහු ඉවත් නොවුනොතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මෑතදී අවසාන වශයෙන් පාර්ලිමේන්තුවට ජාතික ලැයිස්තුවෙන් ආපු ශාන්ත බණ්ඩාර මන්ත්‍රීවරයා හෝ ආරම්භයේ සිටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් විදිහට හිටපු නිහඬව කටයුතු කරපු මලික් ජයතිලක මහත්මයා මේ දෙදෙනාගෙන් කෙනෙක් සම්බන්ධයෙන් අවධානය යොමු වේවි. ඔවුන් අතරින් කෙනෙක් ඉල්ලාස් වෙන්න කියලා යෝජනා කරලා එහරා මෛත්‍රීපාල සිරිසේන මහතුමා පාර්ලිමේන්තුවට පැමිණේවි ජනාධිපතිවරණයෙන් පස්සේ කියලා එහෙම අදහසක් තියෙනවා. ඔව් එහෙම කතාවක් තියෙනවා විරුක්ෂි.
ඒකත් විශේෂිත ආරංචියක් වේවි ඉදිරියේදී තවදුරටත් මේ සම්බන්ධව අපිට තොරතුරු වාර්තා වීමේදී. ඉතින් මේ තොරතුරුත් ඉදිරියේදී ඔබට බලාපොරොත්තු වෙන්න පුළුවන් අපගේ මේ සතිය දේශපාලනික පුවත් විග්‍රහය හරහා. මං ඊළඟට අවධානයට ලක් කරන්න කැමතියි මනෝජ්, මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුරකීමේ සංවිධානය සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පසුගිය සතියේදී සිදු කරපු එක්තරා ක්‍රියාදාමයක් පිළිබඳව. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුරකීමේ සංවිධානයට අයත් මේ පිරිස් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ප්‍රමුඛ කරගෙන දැන් එක්සත් ජාතික පක්ෂයට සහයෝගය ලබා දෙන්නට තීරණය කළා තියෙනවා කියලා. මොකක්ද මේ වෙන්නේ යන්නේ?
ඔව්, දැන් මේ අවස්ථාවට උන් ඉදිරිපත් වුණේ අපි ශ්‍රී ලංකා කියන කඳවුර නියෝජනය කරලා දැන් කොහොමත් එක්සත් ජාතික පෙරමුණත් එක්ක සම්බන්ධගත වෙලා ඉන්න පක්ෂතා සිවිල් සංවිධාන පහුගිය පළවෙනිදා අවබෝධතා කිවිසුමකට ආරක්ෂා කළා කොළඹ තාජ් සමුද්‍ර හෝටලේදී ග්‍රාමාත්‍රණ වික්‍රමසිංහ මැතිතුමා, ස්වයිප් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකවරයා, ඒත් එක්කම මේ සංධාන ගතවල ඉන්න පක්ෂවල නායකී මේ සියලු දෙනා මේ අවස්ථාවට සහභාගී වුණා. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියත් එක්ක තුල හිටියා. මං කිව්වා අපි ශ්‍රී ලංකා කියන කඳවුර නියෝජනය කරමින් තමයි නෝට් එක තුනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයේ හැටියටත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, දෙමළ ප්‍රගතිශීලී සංධානය, මේ වගේ දේශපාලන පක්ෂ මේ අවබෝධතාවට එකතු කළා. චන්ද්‍රිකා බණ්ඩාර කුමාරතුංග මහත්මිය අපි ශ්‍රී ලංකා කඳවුර නියෝජනය කරලා මේකට අත්සන් කරේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් රණතුංග මන්ත්‍රීවරයා දැන් අපිට පේනවා ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුරැකීමේ චන්ද්‍රිකා කුමාරතුංග කඳවුරත් එක්ක ඉන්නේ රජී රණතුංග මන්ත්‍රීවරයා ඔහුගේ පියාණන් සොයන් කන්නිදාස් පක්ෂයේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිතුමියගේ කාලේ බොහොම කිට්ටු වෙන ආශ්‍රය කළා. එතකොට රුවන් රණතුංග මහත්මයායි කඳවුර නියෝජනය කරනවා කියලා දැන් පැහැදිලි. ඒත් එක්කම මේ සඳහනය අත්සන් කිරීමේ අරමුණු පිළිබඳවත් ඔවුන් යම් ආකාරයකින් අදහස් දැක්වීමක් කරා. ඒ අනුව ඔහු චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය නා ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂකයාට සහාය දෙන්න ඔවුන් අවබෝධතාවයක් ඇති කරගත්ත කිවිසුමක් මගින්ම.
දැන් එතකොට මනෝජ් මේ කවුද මෙතන හිටියේ ජනාධිපති හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියත් එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුරකීමේ සංවිධානය යන නමින්?
ඔව් දැන් අපිට ටික ටික මේ කණ්ඩායම පැහැදිලි වෙගෙන එනවා. මීට කලින් අපි රුවන් රණතුංග මන්ත්‍රීවරයා එතන හිටපු බව සඳහන් කළේ නෑ. ඔහු දැන් මෙතන ඉන්නවා කියලා පැහැදිලි. කුමාර වෙල්ගම මහත්මයා වෙනම හිටියේ. ඔහු දැන් මේ කඳවුරක් එක්ක එකතු වෙලා මේ කඳවුරට නායකත්ව දෙන්න පටන් ගත්තා. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ලංකාවට එන්න කලින් බ්‍රිතාන්‍යයේ ඉන්න අතරේ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මෙතන ඉන්නවා. මේකට මූලිකත්වය අරගත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පළාත් පාලන නායකට නියෝජිත වුණු පිරිසක්. ඔවුන් තමයි වැඩි පිරිසක් ඉන්නේ. ඒ හැරුණට පස්සේ ඉහළ පෙළේ ප්‍රධාන චරිත තුනක් කියවෙනවා. ඒ චන්ද්‍රිකා කුමාරතුංග, කුමාර වෙල්ගම සහ රුවන් රණතුංග.
හොඳ, දැන් මේ තත්වය පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්තමාන මහලේකම්වරයා දයසිරි ජයසේකර මහතා මාදේර අදහස් දක්වමින් කියා සිටියා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අරගත්ත මේ ක්‍රියාදාමය සම්බන්ධව පක්ෂයේ ඉදිරි ප්‍රතිපත්තිය ඔවුන් අනුගමනය කරන ක්‍රියාදාමය මොකක් වේවිද කියන වගට
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවත් දේශපාලන මණ්ඩලයත් බොහොම පැහැදිලිව සාකච්ඡා කරලා තීන්දුවකට ආවා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට සහාය දෙන්න අවශ්‍යයි කියලා. ඒ අතර වාරයේ තමයි මේ ක්‍රියාදාමය සිද්ධ වුණේ. තාම කුඩා පිරිසක් තමයි සම්බන්ධ වෙලා තිබුණේ. ඔවුන්ට විරුද්ධව අපි අවශ්‍ය කරන විනය ක්‍රියාමාර්ග ගන්නවා. ඔවුන්ගේ සංවිධායක තනතුරු ඉවත් කරන්න කටයුතු කරනවා. මධ්‍යම කාරක සභාව පස්සේ දවස් 4 තිබෙනවා. එහිදීත් අපි කල්පනා කරනවා මේ සම්බන්ධව සාකච්ඡා කරලා යම් තීන්දුවක් ගන්න. චන්ද්‍රික කුමාරතුංග මැතිණිය අපිට වතකයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 1987 දෙකට කඩාගෙන ගියා. පවු නැවත 2015 ඉඳලා දැන් අද තුන්වරක් අපේ පක්ෂය දැන් කඩන්න දායක වෙච්ච කෙනෙක් විදිහට ඈව ඉතිහාසගත.
දැන් ඔය වගේම එක්සත් ජාතික පක්ෂයේ පැත්තනොත් යම් යම් අර්බුදකාරී වාතාවරණ අපිට දකින්නට ලැබෙනවා. ඒ අතරිනුත් පසුගිය සතියේදී තවත් විශේෂිත අවධානයක් යොමුණා රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා එක්තරා ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවමින් බොහොම විවේචනාත්මකව කතා බහ කළා. සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය යටතේ ඔහු ජයග්‍රහණය කළොතින් එහෙම මේ ජනාධිපතිවරණයෙන් ඉදිරි ආණ්ඩුවක අගමැතිවරයා කවුද, රනිල්ද නැද්ද කියලා පැහැදිලිව කියන්න කියලා ඔහු ප්‍රසිද්ධියේ අභියෝගයක් කළා. ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහතා නැවතත් අගමැති තනතුරට පත්වෙනවාට ඔහුගේ තියෙන නොකමැත්තත් ඔහු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමින් ඉතාමත්ම විවේචනාත්මකව කතාබහ කළා. මේ සම්බන්ධව එක්සත් ජාතික පක්ෂය තුළින් ඇහෙන කතාබහ සහ වසන්ත සේනානායක රාජ්‍ය අමාත්‍යවරයා සම්බන්ධයෙන් ඔවුන් ගන්නා වූ තීන්දුව තීරණ සම්බන්ධවත් අපි තොරතුරු දැනගන්නට කැමති. පක්ෂ අභ්‍යන්තරයේ මේ වෙනකොට තියෙන තත්ත්වය පිළිබඳව
විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මුලින්ම අග්‍රාමාත්‍යවරයා ක්‍රියාකලාපයේ විවේචනය කළා. දින 52 ආණ්ඩුව කාලේ මහින්ද රාජපක්ෂ මැතිතුමාල සමග එක්කාසු වුණා. නැවතත් සජිත් ප්‍රේමදාස මැතිතුමා කැඳවගෙන ඇවිල්ලා එක්සත් ජාතික පක්ෂයත් එකතු වුණා. මෙහෙම කෙටි කාලයක් ඇතුළේ හෙට මෙහෙට හුවමාරු වෙන අවස්ථා කීපයක් දැක්කා. දැන් මෙවර ඔහු මාධ්‍ය හමුවක් කියලා මුලින්ම සඳහන් කළේ සජිත් ප්‍රේමදාස මැතිතුමා ජනාධිපති වුණායින් පස්සේ අග්‍රාමාත්‍යවරයා කවුද කියලා ප්‍රසිද්ධිය සඳහන් කරන්නේ. එහෙම නැත්නම් ඔහුට මේ මැතිවරණ ව්‍යාපාරේ වැඩ කරන්න විදියක් නැහැ කියලා ඔහු සඳහන් කරලා තිබුණා. ඊට පස්සේ පක්ෂයේ කටයුතු සම්බන්ධයෙන් තීරණයක් ගන්න එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛයින් රැස්වලා ඉන්න අවස්ථාවක කබීර් හෂීම් මැතිතුමාට යම් පණිවිඩයක් ඇවිල්ලා තියෙනවා කියලා වාර්තා වෙනවා. වසන් සේනානායක මැතිතුමා මාධ්‍ය හමුවක් පවත්වලා ඔහුගේ තීරණයක් කියන්න ප්‍රකාශයට පත් කරන්න යනවා කියලා. මේක පක්ෂ නායකවරයා, මහලේකම්වරයා, සභාපතිවරයා ඇතුළු පිරිසක් හිටපු අවස්ථාවක් නිසා මේ කණ්ඩායමට මේ ප්‍රවෘත්තිය ලබා දීලා තියෙනවා. ඉන්න අනතුරුව පක්ෂයේ මොහොතේම තීරණයක් කරන් තියෙනවා. වසන් සේනානායක මැතිතුමාව පක්ෂ සාමාජිකත්වය අත්හිටුවන්නේ සම්බන්ධයෙන් අඛිල විරාජකාරී වසන් පක්ෂ මාලේකම්වරයා නිවේදනයකුත් නිකුත් කළා. ඒ නිවේදනයෙන් පස්සේ තමයි එතකොට මාධ්‍ය හමුව පැවැත්වෙන්නේ. ඒ වෙලාවෙ ටිකක් ආවේගශීලීව ඔහු කතා කරේ. පුළුවන් නම් පක්ෂ සාමාජිකත්වයෙන් හරි අමාත්‍ය දුරෙන් හරි ඉවත් කරන්න කියලා ඔහු පක්ෂයට අභියෝග කරා. පක්ෂ සමාජිකත්වයේ පක්ෂයට කොහොමත් එකවර අහෝසි කරන්න බෑ. ලබලා දීලා තියෙන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය දුරයක් පක්ෂයට අහෝසි කරන්න බෑ. ඒක ජනාධිපතිවරයාට විතරයි අහෝසි කරන්න පුළුවන් කියලා යම් අභියෝගාත්මක ප්‍රකාශ කිහිපයක් කළා. ඒ අනුව ඔහු තාමත් ඔහු දරු විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය දුරේ කටයුතු කරනවා. ඒවත් කිරිබක් සිද්ධ වෙලා නැහැ. ඕගේ අදහස කුමක් තියෙනකෝ මාධ්‍ය හමුවක් වේලා සඳහන් කළා.
අපි අවසාන වශයෙන් අවධානයට ලක් කරමු දේශපාලනික වශයෙන් තවත් වැදගත් සිදුවීමක් සිදු වුණා පසුගිය සතියේදී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් එකට එකතු වෙලා ගිවිසුම් ගත වුණා ඉදිරි මහමැතිවරණයකදී එක්ව ක්‍රියා කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සංවිධානය නමින්. මේ සම්බන්ධව කටයුතු සිද්ධ වුණේ කොහොමද මනෝජ්?
දැන් අපි කලින් සඳහන් කළා වගේ 31 වෙනිදා ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සංධානයේ පිටුවීමේ අවබෝධතා කිවිසුමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ 17ක් අත්සන් කරා. පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ප්‍රධානත්වයෙන් පදනම් ආයතන පැමිණි උත්සවයේ පැවැත්වුණේ. මේ අවස්ථාවට මහජන එක්සත් පෙරමුණ, කමියුනිස්ට් පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, පියුතුරු හෙළවරුමේ ලංකා කම්කර කොංග්‍රසය මෙවැනි පක්ෂ එක්කාසු වෙලා හිටියා. ඉතින් මොවුන් සියලු දෙනාම ගිවිසුම් ගත වුණා. මීට කලිනුත් අපි සාකච්ඡා කළා මොනවද මේ හරහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලාපොරොත්තු වෙන්නේ කියලා. 51% බලයක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට, 31% බලයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට, සෙසු පක්ෂ වලට 17% ලෙස බලය බෙදා හැරීමක් පිළිබඳව මෙහිදී ඔවුන් එකඟතාවයකට ඇවිල්ලා තියෙනවා. මේ කණ්ඩායම් දෙකේම සම සභාපතිවරු විදිහට කටයුතු කරන්න වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත්, ඊට පස්සේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමත් කටයුතු කරනවා. පක්ෂයේ ලේකම් දුරය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පාර්ශවයට, ජාතික සංවිධායක දුරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ශවයට, සමලේකම්වරු සහ සභාපතිවරු සෙසු කණ්ඩායමුත් නියෝජනය කරලා පත් කරන්න නියමිත වෙලා තියෙනවා. ඉතින් කොමනක් මේ ගිවිසුම අත්සන් කිරීමේ ප්‍රධාන අරමුණ ජනාධිපතිවරණයෙන් පස්සේ ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සංධානය කියන පොදු කණ්ඩායමක් ලෙස පොදු ලකුණක් යටතේ, පුටුව ලකුණ යටතේ තරග කිරීමේ, කටයුතු කිරීමේ අවශ්‍යතාවය මත තමයි මේ අත්සන් කිරීම සිද්ධ වුණේ.
මනෝජ, අපේ හද පිරිස්සූතිය ඔබට පිරිනැමෙනවා. පසුගිය සතියේදී ශ්‍රී ලංකාවේ දේශපාලනික ක්ෂේත්‍රයේ උණුසුම් කාරණා, ඉදිරි ජනාධිපතිවරණය හා සම්බන්ධ වන අලුත්ම තොරතුරු සමාලෝචනයට අපිත් එක්ක එකතු වීම පිළිබඳව. එහෙමනම් ලබන සතියේ සඳුදා අපි නැවත වතාවක් හමු වෙමු ජනාධිපතිවරණයේ අභියස සිට ශ්‍රී ලංකාවේ ඉදිරි ජනාධිපතිවරණයේ උණුසුම්ම කාරණා ඔබ වෙත සමීප කරලීමේ අභිලාෂය ඇතුව. එහෙමනම් සූති ආයිබෝවන්, ලබන සතියේ සඳුදා නැවතත් හමු වෙන තුරු.
අපගේ වෙබ්බඩවිය හරහා ඔබ කැමති ඕනෑම වේලාවක SBS සිංහල වැඩසටහනට සවන් දීමට හැකි. සම්පූර්ණ වැඩසටහන, සම්මුඛ සාකච්ඡා, ප්‍රවෘත්ති සහ කාලීන සිදුවීම් පිළිබඳ විමසීම සඳහා පිවිසෙන්න අපගේ වෙබ්බඩවියට sbs.com.au/sinhalese.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.